Honorable DB Herath, you have 12 minutes. Order, please. Honorable Musharraf to the chair.
Mulasana Rode Garumanti Tumani Avastavala Badin Pilibandu Sutivanto Enava Ada Saka Chada Bajane Karana Didas Paha Angatisata Darana Sanchara Kate to Pilimade Panatas Atadala Neman Pilibandu Katakarana Motidi Pekurunagle the Sheikh Parliament to Mantituma Lavatul Metumagi Katavim Passi Pirkatakara Navastava Klebima Abibumagi Kurna Karnava. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ගත්තහම රටට විශාල වශයෙන් ආදායම් ලැබිච්ච ඒ වගේම පෞගේ කාලවකවානු තුල බෝම්බ සිද්ධිය සහරාන්ගේ ඊළඟට ඉන්න අනතුරු ආපුහම අරගලකාරී ක්‍රියාකාරකම් ඒ වගේම වෛරස් කාරණාව මේ සියලු කාරණාත් එක්ක සංචාරක කර්මාන්තේ කඩාගෙන වැටුණා. වාර්ෂික ආදායම ඩොලර් බිලියන 4.5ක් පමණ වෙච්ච ඒ ආර්ථික වටිනාකම බිඳුවට බැහැපු වෙලාවක් තිබුණා. ඒ එවන් පසුබිමක් තුළ නැවත වතාවක් සංචාරක කර්මාන්තය අද පුරා වසරක කාලයක් තුළ රාජ්‍ය ප්‍රතිපත්තියේ මැනවින් ක්‍රියාත්මක කරපු නිසා අද හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර ආයතන පවා හොඳම ගමනාන්තයන්ගෙන් එකක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දීලා තියෙනවා. අපි දැක්ක එක වෙලාවක බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංචාරයක කරන අයට අනතුරු වඟවලා තිබුණු පසුබිම්. ඒ කියන්නේ මේ රට තුල ඉතාමත්ම කුරිරු වෙච්ච, මිලේච්ඡ වෙච්ච ක්‍රියාකාරකම් ජාත්‍යන්තරේ දැකපු හින්දා අපේ රට සංචාරක කරනකොට අවදානම් කලාවක් බවට පරිවර්තනයේ හැටියට හඳුන්වා දුන්නා. තේවන් පසුබිමක් තුළ අද අපි ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. අද විශාල ප්‍රමාණයක් ලංකාවට මාසයකට ලක්ෂයක වගේ ප්‍රමාණයක් සංචාරකයෝ සංචාරය කිරීම උදෙසා සහභාගී වෙනවා. ඔවුන්ගේ මුදල් මේ රට තුළ වියදම් කරනවා. මේත් එක්ක සංචාරක කර්මාන්තේ දියුණුව ගත්තහම විශේෂයෙන්ම සංචාරක ඉපයීම් 2022 වසරේ පළමු මාස පහ තුළ කාලය තුළ අපිට ඇමරිකාන ඩොලර් මිලියන 634.6ක් හම්බෙලා තියෙනවා. ඊට සාපේක්ෂව මේ අවුරුද්දේ කාල සීමාව තුළ ඩොලර් මිලියන 827.8ක කියන්නේ 30%ක වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ ආර්ථික වටිනාකම පැහැදිලි කරේ. සංචාරකයේ පැමිණීම පෞගිය අවුරුද්දේ මුල් මාස පහක කාලය තුළ සහභාගී වෙච්ච ප්‍රමාණයට වඩා 38.6කින් සංචාරක වැඩි වෙලා තියෙනවා. මේ කාරණාව මම විශ්වාස කරනවා ලංකාවේ පවතින දේශපාලන ආර්ථික වටපිටාව ජාත්‍යන්තරය පිළිගත් ස්වභාවය. එවන් පසුබිමක් තුළ මේක රජය ලැබපු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ගත්තහම සංචාරක ක්‍රියාකාරකම් පිළිබඳව පෞගිය ඉතිහාසයේ පුරාවටම ගත්තහම අධ්‍යක්ෂීම් නැවත වතාවක් ගවේෂණය කරනකොට අපිට පැහැදිලිව පේනවා ඉස්සර සංචාරකයාවේ අපේ පුරාවිද්‍යා ස්ථාන නරඹන්න නැත්නම් පූජනීය ස්ථාන වැඳුම් පිදුම් කරන්න දැන් මේ වන විට සංචාරකයන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ ඌමනාවල් පිළිබඳව වෙනස් විදිහකට අපිට විග්‍රහ කරොත් අපි අපේ රටේ මේ සංචාරකයන්ගේ ආකල්පවලට සරිලන විදිහට මේ පරිසරයේ සකස් කිරීමේ ස්වභාවය උමනාව දැන් අපිට වෙනස් විදිහට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා අපේ කෘෂිකාර්ම රටක් ඇටියට කෘෂිකර්මාන්තයට අදාළ සංචාරක ක්‍රියාකාරකම් අපිට ප්‍රවර්ධනය කරන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් ගර්ම කලාපීය රටක් ඇටියට මේ දේශගුණික සහ ස්වභාවික සම්පත් එක්ක කෘෂිකර්මාන්තයේ නිරත වෙලා තියෙන ඒ අද්දකීම් හුමාරු කරගන්නට අපිට ප්‍රවර්ධනය කරොත් සංචාරකව කැඳවගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව ගත්තහම ලංකාවේ තියෙන ස්වභාවික පරිසරය තාමත්ම ආකර්ෂණීය පරිසර තියෙනවා. සංචාරකයෝ බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ සිතුම් පැතුම් වලට අනුකූල වෙන විදිහට උඩ මානසික වින්දනයක් ලබන්න පාරිසරික සුන්දරත්වය වෙනුවෙන් ඇල්මක් දක්වන අය ඔවුන් අපේ රටට එනවා. ඔවුන්ට ඒ අවස්ථාන පෙන්වන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වභාවික දිය ඇලි වගේ ගංගා ඇලදොල ඒ වගේ වැව් පොකුණු වගේ දේවල් එක ඔවුන් ඇසුරු කරන පරිසරයක් අපිට හදන්න පුළුවන්. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම් මෙන්න මේ පාරිසරික අවස්ථාවල් විඳ දරා ගැනීමට ඕන පසුබිම සංචාරකයන්ට උචිත විදිහට අපිට සකස් කරන්න පුළුවන්. නමුත් මම කල්පනා කරනවා අපේ රටේ තියෙන මේ ස්වභාවික සෞන්දර්යයන් ඒ වගේම පාරිසරික සාධක අපිට උරුම වෙච්ච දේශීයත්වය මේ සියලු කාරණා සංචාරක ව්‍යාපාරයට ගැලපෙන විදිහට සකස් කරන්න අවශ්‍ය නම් මීට වඩා තවත් වැඩිදුරටත් අධ්‍යයනය කරලා ඒ වෙනුවෙන් අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒත් එක්ක අපි විශ්වාස කරනවා අපිට වැඩි වැඩියෙන් සංචාරකයෝ මෙහාට කැඳවගෙන එන්න පුළුවන් කමක් තියෙනවා. ඒ අනුව ගත්තාම මේ කාරණාවත් එක්ක කටයුතු කරද්දී මේ ජේසි අලවතුල මැතිතුමා වයඹ පළාත පිළිබඳව කතා කරා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුරුවනෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත ස්වභාවික සම්පත් අතින් ඉතාමත් මනෝන පරිසරයක්. ඒ වගේම කිලෝමීටර් 272ක මූදු තීරුවක් වයඹ පළාතට අයිති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ස්වභාවික සම්පත් විශාල වශයෙන් අනුන තියෙන පරිසරයක්. ඒ වගේම වාරි කර්මාන්තය ගත්තාම පැරණි රජදරුවන්ගේ කාලේ ඉඳලා වැව් 6250කට වැඩි ප්‍රමාණයක් තියෙන. ඒ වගේම දැදුරුවේ මීඔය ඒ වගේ ආශ්‍රිත ගංගාවල් මහ මුහුදට ගලාගෙන යන ස්වභාවික සෞන්දර්යයෙන් යුක්ත ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි ඓතිහාසික වටිනාකම් ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ රාජධානි හතරක් තිබිච්ච දිස්ත්‍රික්කයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තහම යාපහුව රාජධානිය, කුරුණෑගල රාජධානිය, ඒ වගේම දඹදෙණිය රාජධානිය, ඊට අමතරව ගත්තාම පඬුවස්නෝර රාජධානිය. මේ පැරණි ඓතිහාසික වටිනාකම් තියෙන ප්‍රදේශ, ඒ වගේම සෞන්දර්යාත්මක වටිනාකම් තියෙන ප්‍රදේශ, ඓතිහාසික වටිනාකම් පිළිබඳව අධ්‍යයනය කරන අයට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත සත්කෝරළය අතිශයින් වැදගත් ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා සංචාරක පක්ෂීන් ලංකාවට යාපනයේ මන්නාරම ප්‍රදේශයෙන් ඇතුළු වෙනකොට ඔවුන් එක කොටසක් යනවා පුත්තලන් දිස්ත්‍රික්ක ආනවිලුන්දාව කියන කොට්ටාසෙට, තව කොටසක් නිකවරට යාසනේ අලවත්තල වැවට ඒ සහභාගි වෙනවා. නමුත් සංචාරකයන්ට මේ පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන, කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනයක් අධ්‍යයනය කරන්න ආසාවක් දක්වන පිරිස් මේ පරිසරය භාවිතා කරන්න අපි කොළඹවල නැහැ. එහින්ද අපිට ඒ වගකීමක් විශේෂයෙන් වයඹ පළාත ගත්තහම සත්කෝරළේ මේ කාරණාව අපිට වැදගත් වෙනවා. විතරක් නෙවෙයි විශේෂයෙන් ලංකාවේ විජය කුමාරයා පැමිණි ප්‍රදේශයේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ ඓතිහාසික වටිනාකම් තියෙන ඉතාමත්ම වැදගත් මූලාශ්‍ර තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ස්ථාන පිළිබඳව අපි සංචාර කර්මාන්තයත් එකතු කරලා ගත්තොත් අපිට පුළුවන් මේ වයඹ පළාතත් සංචාරක ක්ෂේත්‍රයේ වෙනි යොමු කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන් අපේ රටේ සංචාරක ක්‍රියාකාරකම් පිළිබඳව මේ වයඹ පළාත මේ වෙනුවෙන් කටයුතු කරන්න කියලා පමණක් නෙවෙයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. වයඹ පළාතේ ගරු ආණ්ඩුකාරතුමා යටත් තියෙන වයඹ සංවර්ධන අධිකාරිය ප්‍රඥාප්තියකින් අනුමත කරලා තියෙනවා වයඹ පළාතේ සංචාර කටයුතු කරන ක්‍රියාත්මක කරන ආයතනය. ඒ නිසා වයඹ සංවර්ධන අධිකාරිය පළාත් සභාවේ මේකට භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපේ සංචාරක අමාත්‍යාංශයයි වයඹ පළාත් සභාවයි එකතුනොත් අපිට මේ දේ කරන්න පුළුවන්. ඊළඟට අපි කල්පිටිය ප්‍රදේශයට ගියාපුවාම ඩොල්පින් මසුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන සංචාරකයන්ට ආකර්ෂණීය පසුබිමක් ඒ තුළ තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් කමක් තියෙනවා ඒ මූදු වෙරළ භාවිතා කරන්න. ඒ වගේම දූපත් රාශියක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ දූපත් ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් වැඩි දියුණු කරන්න පුළුවන් හොඳම පාරාදීසයක් මේ කල්පිටිය ප්‍රදේශයේ පුත්තලන ප්‍රදේශයේ තියෙනවා. දැන් නමුත් අපි මේවා පාවිච්චි කරන්නේ නැහැ. මේ කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමැති. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි රටක් හැටියට ගත්තහම අද මේ සමාජ වටපිටාව තුළ අපේ රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් අපි භාවිතා කරන්න ඕන දේවල් ඒ විශේෂ කාරණා අනුව අපි පාවිච්චි කරන්න ඕන කියන කාරණාව අවධාරණය කරන අතරේ විශේෂයෙන් මේ සමස්ත සමාජය දිහා බැලුවහම අද දිනපතා පුවත්පත් බැලුවහම මාධ්‍ය ආයතනවලට අපි අහුන්කම් දුන්නහම මේ රටේ මේ පරිසරය රටේ අනාගතය නිර්මාණය කරන්න පුළුවන් පදනමක් පසුබිමක් තියෙනවද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට මේ අවුරුදු 75ක දේශපාලන ඉතිහාසය තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එක්තරා මන්සන්ධියකට පැමිණිලා තියෙනවා. අපි මේ මන්සන්ධි ඉඳගෙන ආපහු හැරිලා බලනකොට අපිට අතීතයේ පිළිබඳව සතුරු වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා වගේම අමිහිරි අද්දකින් රාශියක් තියෙනවා. දැන් වර්තමානයේ ඒ අමිහිරි අත්දැකීම් අපි පිළිබඳව අපි විග්‍රහ කරනවද? ඒ වගේම රටේ අනාගත පැවැත්ම පිළිබඳව තීන්දුව తీරන ගන්නවද කියන කාරණාව පිළිබඳව නම් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද අපේ රටක් හැටියට ගත්තාම විශේෂයෙන් ආගමික ක්‍රියාකාරකම්, ඒ වගේම අධ්‍යාපන ක්‍රියාකාරකම්, ඒ වගේම රටේ ජාතික වැදගත්කමක් තියෙන කටයුතු පිළිබඳව දරන අවධානය, මාධ්‍ය ආයතනවල කාර්යභාරය හරි විදිහට ක්‍රියාත්මක කරනවද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නය අපි දන්නවා. මේට අවුරුදු 5කට යා මේ රටේ හිටපු පුරවැසියාගේ මානසික මට්ටම අද වෙන විට සහමුලින්ම වෙනස් වෙලා අපේ රටේ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ නායකවරු, ඒ වගේම යම් යම් ආගමික ස්ථානවල පූජකවරු, ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක්ක තමොන්ට රටට ගැළපෙන ක්‍රියාකාරකම් වලට දායක වුණාද කියන පිළිබඳ ප්‍රශ්නය, ඔවුන්ගේ වගකීම යුතුකම හරියට ඉටු කෙරුවද කියන ප්‍රශ්නය අද අපි හැමෝම තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවට ආපුවාම මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි 225 දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය
කරනවා.
ඒ 225ම සමහර අයට හොරු, වංචාකාරයෝ, අපරාධකාරයෝ මේ විදිහට තමයි විග්‍රහ කරන්නේ. නමුත් හැම තැනකම උත්සාහ කරනවා මේ රටේ අර ඉතිහාසගත මිනිස්සුන්ගේ හදවත්ව තුළ පැන නැගිච්ච රිද්මය වැරදි විදිහට හසුරවන්න සමහර දේශපාලඥ මහන්සි ගන්නවා. ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරනවා 225 මොහොරු, ඔවුන් වංචාකාරයෝ, මොකක් හරි සංවර්ධන කටයුත්තක් කරොත් එහෙම ආයේ සංවර්ධන කටයුත්ත කරන්නේ හොරකම කරන්න. ඒ වගේම මොකක් හරි ප්‍රගතිශීලී කාරණාවක් ඉටු කරන්න ඉදිරිපත් කරොත් ඔවුන් ඒක විග්‍රහ කරනවා වෙනත් විදිහට. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි දරන දේශපාලන පක්ෂය, දේශපාලන කඳවුර, දේශපාලන මතය සාර්ථක කරගන්න නිර්පරාදේ පිරිසිදු නායකවරුන්ට නැත්නම් නියෝජිතයින්ට ඔවුන් විත්තිකූඩු නංවලා වැරදිකරු හැටියට හම්වඩු ගහන්න මේ පාර්ලිමේන්තු උත්සාහ කරනවා නම් මහා බරපතල අපරාධයක්. ඒ මහා බරපතල අපරාධයේ ඛේදවාචකය අද සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ ජීවත් වෙන හුඟක් දෙනෙක් උත්සාහ කරනවා අපේ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙන මහජන නියෝජිතයා මංකොල්ලකාරයා හොරා තක්කඩිය කියලා කියන්නේ. මේ පිළිබඳව කනගාටුට කාරණාව අද විවිධ අධ්‍යාපනික ආයතන තුල විග්‍රහ කරන්නේ මේ විදිහට. මාධ්‍යයට ආපුවම ඒත් එහෙමමයි. මාධ්‍යයට ගියාම අපි දකිනවා සමහර යම් යම් අවස්ථාවලදී හැම වෙලාවකම උත්සාහ කරනවා විග්‍රහ කරන්න දේශපාලඥයා පොදු සාධකයක් හැටියට හොරෙක්, වංචාකාරයෙක් කියලා. ඒ විතරක් නෙවෙයි සමාජ භාවිතය අපි දන්නවා හැම වෙලාවකම මේට අවුරුදු 5කට 10කට එහා මේ රටේ මිනිස්සු එකිනෙකාට ගරු කරා, එකට එක්කවලා වැඩ කටයුතු කරා. නමුත් මේ සමාජයේ මේ ඉහළින් දුන්නු පණිවුඩය තුළ විකෘති වෙලා තියෙනවා. අද ගරු කරන්න ඕන එකනට ගරු නොකරන ස්වභාවයක්, වැඩිහිටියන් සලකන්නේ නැති ස්වභාවයක් අපි දකිනවා. පූජනීය ස්ථානවලට ගියාම ඒ මහා විශාල පිරිහීම අපි දකිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට සංචාරකව ලංකාවට ගේන්න කටයුතු කරනකොට මේ පරිසර සුන්දරත්වය හදනවා වගේම මිනිසුන්ගේ මානසික සුන්දරත්වය අව්‍යාජ බව, ඒ වගේම ද්වේෂයෙන් තොර වෙච්ච හොඳ මිනිසුන් පිරිසක් මේ සමාජය තුළ ඉන්නවා දැකීමේ, නිර්මාණය කිරීමේ වගකීමත් අපිට තියෙනවා. ඒකට අපිට ඉතිහාසෙ උරුම දීලා තියෙනවා. ආගන්තුක සත්කාර ඉතාමත්
මෙහෙලෙන
රටක්. ඒ වගේම ජාති ආගම් ભેද ගන්න නැතුව පාවිච්චි කරපට රටක්. නිසා අපි ඔක්කේම සමගි සම්පන්නව එකට එක්කහුවෙලා දේශපාලන ભેදිකෙන් තොරව ජාතින් හැටියට බෙදෙන්නේ නැතුව එකට එක්කහුවෙලා කටයුතු කිරීමේ වගකීම ඉටු කරොත් මේ සංචාරක කර්මාන්තය මේ පනතට අදාළව තවදුරටත් වැඩිදුර කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙන බව මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ස්තුතියි. அடுத்து கோவிந்தன் கருணாகரம் உங்களுக்கு 12 நிமிடங்கள் ஒதுக்கப்பட்டு
சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, இன்றைய உண்மையிலேயே தொல்பொருள் திணைக்களம் சம்பந்தமான விவாதம் என்றிருந்தும் அரசு அதை பரிசீலனை செய்து சுற்றுலா சம்பந்தமான விவாதமாக இது மாறியிருக்கின்றது. இருந்தாலும் இலங்கை நாடு ஒரு அழகிய நாடாக பல வருடங்களுக்கு முன்பு சுற்றுலா பயணிகள் மூலமாக இந்த நாடு ஒரு பெரிய வருமானத்தை ஈட்டிய ஒரு நாடாக முளிர்ந்தது. ஆனால் 30-35 வருடங்களாக இந்த நாட்டிலே சுற்றுலா பயணிகளின் வருகை எப்படி இருக்கின்றது என்று நாங்கள் அனைவரும் அறிந்த விடயம்தான். இந்த நாடு சுதந்திரம் அடைந்தது 1948 கௌரவ சரத் வீரசேகர் அவர்கள் உரையாற்றும் போது கூறியிருந்தார், சிங்களவர்கள் முதுகிலே குத்த மாட்டார்கள் என்று. அவரை நான் நினைவுபடுத்துகின்றேன். அவர் எழுந்து சென்றவர், மீண்டும் வந்திருக்கின்றார். நினைவுபடுத்துகின்றேன், தமிழர்கள் என்றுமே நன்றி கடன் மறந்தவர்கள் அல்ல. தமிழர்கள் எவருக்கும் துரோகம் செய்பவர்களும் அல்ல. இந்த நாடு சுதந்திரம் அடையும் போது தமிழர்களது தேவை தேவைப்பட்டது. இந்தியா சுதந்திரம் அடைந்ததற்கு பின்பு இலங்கை சுதந்திரம் அடைவதற்காக தமிழர்களான சேர்வன் ராமநாதன், சேர்வன் அருணாசலம் போன்றவர்கள் பிரித்தானியா சென்று இந்த நாட்டிற்கு சுதந்திரத்தை வாங்கி கொடுத்த வரலாறுகளை நாங்கள் அனைவரும் அறிந்து கொள்வது மாத்திரமல்லாமல் இந்த நாட்டின் சுற்றுலா பயணிகளின் வருகை வீழ்ச்சியடைந்ததற்கு முக்கியமான காரணம் இந்த நாட்டில் ஏற்பட்ட இனக்கலவரம், இனங்களுக்கிடையிலான முறுகல்கள் என்பதை நாங்கள் அனைவரும் அறிந்து கொள்ள வேண்டும். இந்த நாட்டிலே இலங்கை சுதந்திரம் அடைந்ததிலிருந்து தமிழர்கள் அடக்கி ஒடுக்கப்பட்டார்கள். சுதந்திரத்திற்கு தமிழர்கள் தேவைப்பட்டார்கள். ஆனால் 1956 சிங்கள மட்டும் என்ற சட்டத்தை கொண்டு வந்து இந்த நாட்டை ஒரு கலவர பூமியாக மாற்றியது சிங்கள அரச தலைவர்கள் என்பதை நாங்கள் யாருமே மறந்துவிட முடியாது. 1957 தந்தை செல்வாவுடன் ஒப்பந்தம் செய்யப்பட்டது. SWRD பண்டார் நாயக் அவர்கள் அந்த சமாதான ஒப்பந்தத்தை தமிழர்களுக்கு தீர்வு வழங்கும். அவர்களும் இந்த நாட்டின் சம பிரஜைகள் என்று சம உரிமையுடன் வாழும் ஒரு ஒப்பந்தத்தை செய்த போது JR ஜெயவர்த்தனா தலைமையிலே புத்த பிக்குகள் கொழும்பிலிருந்து கண்டிக்கு கண்டி யாத்திரையை செய்தார்கள். அது மாத்திரமல்ல, ஒவ்வொரு வருடங்களும் 58 இருக்கலாம், 78 இருக்கலாம், 83 இருக்கலாம், இந்த நாட்டிலே தமிழர்களை இன ரீதியாக அடக்கி அவர்களது பொருளாதாரத்தை அழித்து 3000 மேற்பட்ட உயிர்களை காவு கொண்டு இந்த நாட்டிலே சொந்த நாட்டிலே அகதிகளாக ஆக்கிய பெருமை இந்த நாட்டின் பெரும்பான்மை இனத்தையே சாரும் என்பதை நீங்கள் மறந்துவிடக் கூடாது. தமிழர்கள் எப்போதுமே ஆயுத போராட்டத்தை, ஆயுத கலாச்சாரத்தை விரும்பியிருந்தவர்கள் அல்ல. அரசியல் ரீதியாக, ஜனநாயக ரீதியாக அவர்கள் இந்த நாட்டிலே தாங்களும் சம உரிமையுடன் வாழ வேண்டும் என்று அகிம்சை போராட்டத்தை தான் நடத்தினார்கள். மாறி மாறி ஒப்பந்தங்களை செய்தார்கள். SWRD பண்டார் நாயக்காவுடன் ஒப்பந்தம், டட்லி சேனநாயக்காவுடன் ஒப்பந்தம். 65 இருந்து இந்த ஆட்சியில் நடைபெற்ற ஆட்சியிலே அங்கம் வகித்த தமிழ் தலைமைகள் இந்த நாட்டின் சிங்கள பெரும்பான்மையினரை வெறுப்பதற்கான காரணம் எங்களை நீங்கள் இரண்டாம் தர பிரஜைகளாக நடத்தியமைதான் முக்கிய காரணம் என்பதை நீங்கள் புரிந்து கொள்வது மாத்திரமல்ல, அகிம்சை ரீதியாக போராடிய எமது தலைவர்களை அடித்து உடைத்து தலைகளை உடைத்து இரத்த வாருடன் இந்த பாராளுமன்றத்திற்குள் வந்து உரையாற்றுவதற்கு அனுமதித்ததன் காரணமாகத்தான் தமிழர்கள் ஆயுத போராட்டத்திற்குள் வலிந்து தள்ளப்பட்டார்கள் என்பதை நீங்கள் மறந்துவிடக் கூடாது. இன்று என்ன செய்கின்றீர்கள்? 2009 ஆயுத போராட்டம் மௌனிக்கப்பட்டதற்கு பின்பு வேறொரு நிகழ்ச்சி நிரலின் மூலமாக இந்த நாட்டை ஒரு பௌத்த நாடு என்று கூறுகின்றீர்கள். அது மாத்திரமல்ல, வடக்கு கிழக்கை பௌத்த மயமாக்கும் நிகழ்ச்சி நிரலை நீங்கள் செய்து கொண்டிருக்கின்றீர்கள். தெற்கிலே இருந்து இனவாதிகளான நீங்கள் வடக்கு கிழக்கிற்கு சென்று பீகார்களை அமைக்கின்றீர்கள். இந்து மத ஸ்தாபனங்களை, ஆலயங்களை அழித்து அதன் மேல் பீகார்களை அழிக்கின்றீர்கள். வடக்கு கிழக்கு மாகாண பிரதம சங்க நாயக்கர், வன சிலம்பலா கஸ்வவ விமலசார நாயக்க தேரர் என்ன கூறுகின்றார்? குருந்தூர் மலையிலே சிங்கள பௌத்தர்கள் இருந்ததற்கான எந்த அடையாளங்களும் இல்லை, ஆனால் அங்கு பௌத்தம் இருந்திருக்கின்றது, தமிழ் பௌத்தர்கள் இருந்திருக்கின்றார்கள் என்று அவர் வடகிழக்கில் இருந்து சங்க நாயக்கர் கூறும் போது தெற்கிலே இருந்து நீங்கள் கூறுகின்றீர்கள் அங்கு சிங்களவர்கள் வாழ்ந்தார்கள், சிங்கள பௌத்தம் இருந்தது என்று சொல்லி போராட்ட காலங்களிலே. அப்படியானால் ஒரு விகாரைகள் கூட தாக்கப்படவில்லை. போராட்ட காலங்களிலே அங்கு யாழ்ப்பாணத்திலே நாகவிகாரை இருந்தது, இன்னும் பல விகாரைகள் வடக்கு கிழக்கிலே இருந்தது, எந்த விகாரை கூட தாக்கப்படவில்லை. ஆனால் அந்த காலகட்டத்திலே இராணுவத்தினரால் பாதுகாப்பு படையினரால் இந்து ஆலயங்கள் தாக்கப்பட்டன, தேவாலயங்கள் கிறிஸ்தவ தேவாலயங்கள் அழிக்கப்பட்டன, ஆயிரக்கணக்கான மக்கள் அந்த தேவாலயங்களின் கோயில்களுக்குள்ளே கொல்லப்பட்டார்கள். இன்று நீங்கள் தொல்பொருள் திணைக்களம் என்கின்ற ரீதியிலே வடக்கு கிழக்கில் மாத்திரம் தொல்பொருளை தேடவில்லை, நீங்கள் அங்கு பௌத்த மயமாக்கலை உருவாக்குகின்றீர்கள். அங்கு பௌத்தர்கள் இருந்தார்கள் என்பதற்கு சான்றுகளை தேடி கண்டுபிடிக்கின்றீர்கள். எங்கெங்கெல்லாம் உயர்ந்த மலைகள் இருக்கின்றதோ அங்கெங்கெல்லாம் புத்தர் சிலைகளை வைக்கின்றீர்கள். ஆனால் புத்தர்களை
வழிபடுவதற்கு
அங்கு எந்த விதமான பௌத்தர்களும் இல்லை. ஆனால் இந்த நாட்டிலே என்ன நடந்து கொண்டிருக்கின்றது? தமிழ் பாராளுமன்ற உறுப்பினர்களின் வீடுகளை நீங்கள் முற்றுகையிடுவதற்கு அறைகூவுகின்றீர்கள். உதயகம்மன் பல அவர்கள் சென்ற கிழமை பத்திரிகையிலே தெற்கிலே இருக்கும் தமிழ் பாராளுமன்ற உறுப்பினர்களின் இல்லங்களை முற்றுகையிடுவதாக கூறுகின்றீர்கள். ஒரு காலத்திலே கே எம் பி ராஜரத்ன, சிறில் மத்திய போன்ற இனவாதிகள் இருந்தார்கள். அந்த இனவாதிகள் தமிழர்களுக்கு எதிராக தங்களது நடவடிக்கைகளை நடத்தினார்கள். இந்த நாடு பற்றி எரிந்தது. அதே போன்று இன்றைய காலகட்டங்களிலே எல்லோரையும் உள்ளடக்கியதாக இந்த இருக்கின்றார் முன்னாள் கடற்படை தளபதி போன்றவர்கள் ஒட்டுமொத்த இனவாதிகளாக இந்த நாட்டை பற்றி எறிய வைத்து ஒரு இனக்கலவரத்தை உருவாக்கி மீண்டும் மீண்டும் இந்த நாட்டை ஒரு ஒரு அதாள பாதாளத்துக்குள் தள்ளும் ஒரு அதாள பாதாளத்துக்குள் தள்ளும் ஒரு வரலாற்று தவறை செய்வதற்கு நீங்கள் முயற்சிக்கின்றீர்கள். உங்களுக்கு தேவைப்படுவது அயல் நாடான இந்தியா. சகலதற்கு 83rd ஆண்டு இன அழிப்பை தொடர்ந்து இந்தியா
ஆர்டிக் இஸ் கோயிங் டு ஃபினிஷ். ஓகே, யூ ஹேவ் ஒன்லி 1 மினிட்.
83rd ஆண்டு இனக்கலவரத்தை தொடர்ந்து இந்தியா இந்த நாட்டிலே நேரடியாக தலையிட்டது, தமிழர்களுக்கு உதவி செய்தது, இந்த நாட்டின் ஐக்கியத்தை காப்பாற்றுவதற்காக உதவி செய்தது. ஏன் தற்போதைய கொரோனா பிரச்சனையில் கூட இந்தியாதான் சர்வதேச நாணய நிதியத்தை விட கூடுதலான அளவு பொருளாதார ரீதியாக இந்த நாட்டிற்கு உதவி செய்தது. ஆனால் இந்த நாட்டின் அரசு நீங்கள் என்ன செய்கின்றீர்கள்? பாம்புக்கு தலையையும் மீனுக்கு வாலையையும் காட்டுவது போன்று இந்தியாவையும் சீனாவையும் நீங்கள் கையாள வழிக்கிடுகின்றீர்கள். அதற்கு முன்பாக இந்தியாவிற்கும் சீனாவிற்கும் இடையிலே ஒரு பனிப்போர் நடைபெற்றுக் கொண்டிருப்பது உங்களுக்கு நன்றாக தெரியும். ஆனால் சீனாவின் உளவு கப்பல், கடலை கண்காணிக்கும் கப்பல் நீங்கள் அனுமதிக்கின்றீர்கள். உங்களுக்கு உதவி செய்யும் இந்தியாவை கூட நீங்கள் இன்று எதிரியாக பார்க்கின்றீர்கள். எனவே இந்த நாடு பற்றி அறியாமல் சுபீட்சமாக வாழ்வதற்கு இப்படியான இனவாதிகள் இன்று இவர் முல்லைத்தீவு நீதவானை மனநோயாளி என்கின்றார். நான் கூறுகின்றேன், அரசியலிலே இலங்கையிலே முற்றுமுழுதான மனநோயாளியாக இருப்பவர் இந்த இவரை போன்றவர்கள். பாராளுமன்றத்தில் இருந்து மாத்திரமல்ல, இந்த நாட்டின் அரசியலிலிருந்தும் ஒதுக்கப்பட வேண்டியவர்கள், அகற்றப்பட வேண்டியவர்கள் என்று கூறி முடிக்கின்றேன். நன்றி.
சபாபத்துமணி மகே ராம துங்கதர்பார கியூவா எகிசமாம் மித்தி கியான்னு உடனே மித்தர் அப்பே ராட்டி கிசிம ஜாதிவாதி பிரசனே ஜாதிவாதி பிரசனைகள் கியான்னே அமித்திலிங்கம் கே பிரிந்த கியனவா இதானம் சேத்தாத்தே இலெக்ஷன் இது கியனவா ஏட்ட மே தகுனே இன்ன மகே நமக்கு மகே நமக்கு வா கட்டுவாங்க ஒயா கட்டுவாங்க எதோட நே மகே நமக்கு வா மகே நமக்கு மகே நமக்கு மட்டும் கதாக்கான அந்திம சிங்களாக ஹமீன் சபத்வந்தலா අඳිනකම් අපිට නිඳ යන්නේ නැහැ කියපු ඒ කාන්තාවගේ
කතා කරපේට උත්තරයක් දෙන්නකෝ හොනබල් හොනබල් තරතිරස
එතකොට ඒක නිසා මෙතන දෙමළ නායකයෝ එංගලන්තේ ගියා කියලා කියන නමුත් සෝෂල් ඩිසබිලිටි ඇක්ට් එක කුල ભેදේ නැති කරන ඒ සෝෂල් ඩිසබිලිටි ඇක්ට් එක ගෙනාවම ඒක වලක්වන්න තමයි දෙමළ නායකයෝ
කියන්නේ.
ඒතර සිංගල් ඕන්ලි ඇක්ට් එකට එංගලන්තේ
ගියා.
ඒක නිසා මේ වගේ බොරු කියන්න එපා. තමුසලා තමයි මේ ජාතිවාදී ඇති කරන්නේ මේ රටේ. කිසිම නැහැ 100 152ක් ඉන්නේ 152ක් දෙමළ අය ඉන්නේ මේ දකුණේ ඉන්නේ
ඔබතුමා මේකට උත්තරයක් කියලා ඉවර කරන්න
මගේ නම කිවටින්ද මට කතා ගන්න
ඒ හරි ඒකට උත්තරයක් කතා කරපුවකට උත්තරයක් කියන්න
උත්තර දෙන්න ඉර දෙන්න එතකොට 152ක් දෙමළ ජනතාව දකුණේ ඉන්නවා නම් කොහොද ජාතිවාදියක් තියෙන්නේ
මේ අය
තමයි මේ ජාතිවාද නැති ජාතිව ඇති කරන්නේ
ඒක මේ ස්තුති හොනබල් සරත් වීරසේකර ඊළඟට Honorable Pramitha Bandara Tennuko. You have 12 minutes. Honorable Tennuko Vithanake, 12 minutes.
Pomasadeva Mulasudara Mantutumani. Garu Sancharaka Idam Mamathutuma Visin, Sri Lanka Prajatharana Samajwadi Janade, Anka 23 24 Elairak 14 Danna Atiwishesha Gasat Patraya Magen Nikut Kara Athi. තිබෙන නිවේදයන් පිළිබඳ මාගේ අදහස් ප්‍රකාශ කරන්න අවධානය පළ කරන්න කැමැති 2005 අංක 38 දරණ සංචාර කටයුතු පනතේ 26/1 වගන්තියේ අමාත්‍යවරයා විසින් අධිකාරිය නිර්දේශ මත ගැසට් පත්‍රය පළ කරනු ලබන නියාමයන් මගින් යම් ප්‍රදේශක සංචාර සංවර්ධනයක් ප්‍රදේශයක් වශයෙන් කලින් කළ ප්‍රකාශයට පත් කර ලැබිය හැක යනුවෙන් කියවෙනවා මේ අයුරින් ප්‍රකාශයට පත් කරන ප්‍රදේශ කරගෙන යා හැකිය සංචාරක කටයුතුත් වාණිජ හා වෙනත් කටයුතුත් සඳහා නියම කරන නියෝගයන් සඳහන් කරන්න පුළුවන් බව පනතේ සඳහන් වෙනවා. ඒ ප්‍රදේශ තුල තිබෙන පහසුකම් මෙන්ම සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ස්ථාන ලෙසද සැලකිය හැකි ඓතිහාසික හා පාරිසරික උජි ඇති කරන ස්ථානද ඒ නියෝගවලට ඇතුළත් කළ හැකි බවද වැඩිදුරත් පනතේ 26/3 වගන්තියෙන් කියවෙනවා. ඒ අනුව අද දින සාකච්ඡා කරන මේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ නියමයන් යටතේ නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම නිලධාරි වසම් 19ක්ද අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම නිලධාරි වසම් 8ක්ද වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම නිලධාරි වසම් 2ක්ද කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම නිලධාරි වසම් 12ක්ද සංචාරක ආකර්ෂණ සහිත ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අයත් ග්‍රාම නිලධාරි වසම් 19ක්ද එම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පල්ලිවල රඟහිර ග්‍රාම නිලධාරි වසමේ ඇති පිහිටා තිබෙන පුස්තකල තිබෙන පිළිමයන් මහායාන බුදු දහම කියවෙන බෝසත් පිළිමයක් ලෙස ප්‍රසිද්ධව තිබෙනවා. මෙවන් දේ ගැන ආසියාදු රටවල්වල පැමිණ සංචාරකයන්ට අවධානය යොමු වෙනවා. නමුත් සංචාරක අධිකාරිය සංවර්ධනයේ සඳහා මේ වසම් පිළිබඳ නිර්දේශයක් ලබා දීලා නැති බව පෙනෙනවා. එම පනතේ විවිධ විධාන ප්‍රකාරව කටයුතු කරමින් මෙම ස්ථානයේද අවශ්‍ය යටිතල පහසුකම් සකස් කර දීමට පියවර ගත යුතුව තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය දිරිමත් කරමින් සංචාරක සත්කාරක සේවා දිනු කරවා දීමටත් අවශ්‍ය දීමරද්ද කටයුතු කළ යුතු බව තිබෙනවා. ගරු ජනාධිපතිතුමා නොබෝදා ප්‍රකාශයට පත් කළ සංචාර කර්මාන්තයේ ඔස්සේ ලබන ආදායම 4 ගුණකින් 5 ගුණකින් වර්ධනය කළ විය යුතු බව ප්‍රකාශ කරේ අපේ අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අද දින මේ සාකච්ඡා කරන ගැසට් නිවේදනයේ ආරම්භ කරන ආකාරයෙන් කටයුතු සඳහා අපි සූදානම් ඇති කරගත යුතුව තිබෙනවා. ගරු අමාත්‍යතුමාගේ මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමු කරන්න කැමැතියි. ඌව පළාතට අදාළව ස්ථාන සම්බන්ධයෙන්ද මෙවැනි කාර්යයන් ආරම්භ කරන මෙන් ඌව පළාතේ ස්වභාවික ස්ථාන පවතිනවා. දිය ඇලි තේවගාව ඇතුළු සෞන්දර්යාත්මක ස්ථාන රසක් ඌව වෙත පවතිනවා. ඒ වගේම ඓතිහාසික ස්ථාන රසක්ද පවතිනවා. මේ එකක් සංචාරකයන් විවෘත කළ හැකිය. ඓතිහාසික ස්ථාන අතුරින් බුදුරුගල මාලිගාවිල මහායාන බලපෑම් පිළිබඳ කරන ස්ථාන දෙකක් ලෙස ප්‍රකාශ වී තිබෙනවා. මුතියංගනයත් මහියංගනයත් කතරගම් වැනි ප්‍රදේශයත් ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කළ යුතු වෙනවා. 2013 සහ 2014 යන විට ඌව පළාතේ සංචාරක අමාත්‍යංශයේ නිර්දේශයේ අනුව ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ඌව සංචාරක ආකර්ෂණය ඇතුළත් සංචාර කලාපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ගැන සංචාරක ඇමතුමාගේ අවධානයට යොමු යුතු බව ප්‍රකාශ කරනවා. එම විස්තර ඔබතුමාට 2005 අංක 38 දරන පනතේ 26 වගන්තයේ පළමු උපඡේදයේ ප්‍රකාරව කටයුතු කරන්න උපකාර වේවායි මා සිතනවා. ඒ වගේම අද කෙසේ වෙතත් අද මේ සාකච්ඡා කරන ගැසට් නිවේදනයේ වගේ පනතේ විවිධ විද්‍යාන ක්‍රියාත්මක කරමින් සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස ගන්නා ක්‍රියාමාර්ගයක් මෙරට විදේශ විනිමය උපයා ගන්න ශක්ති අරිතාලමක් වේවායි ප්‍රාර්ථනා කරමින් මම නියනවා බොහෝ ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් විජිත හේරත්, you have 6 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සංචාරක කර්මාන්තය අපේ රට විදේශ ආයෝජන ගේන්න වගේම රට ලෝකයේ ඉස්සරහට ගෙනියන්නේ තම වැදගත් සාධකයක්. නමුත් තවමත් මෙච්චරකල් ආණ්ඩු කීපයක් තිබුණත් අපේ රටට සංචාරක ජාතික ප්‍රතිපත්තියක් නැහැ. තවමත් ආණ්ඩු සමත් වෙලා නැහැ රටට සංචාරක ජාතික ප්‍රතිපත්තියක් හදන්න. හෝටලයක් විවෘත කරලා එතෙන්දි කතාවක් පවත්වන එක නෙමෙයි සංචාරක කර්මාන්තය කියන්නේ. මම දැක්ක ජනාධිපතිවරයා කියනවා 1981 එතුමා මාලදිවයින්ට ගියාලු, එතකොට සංචාරක 25ක් විතරලු හිටියි. අද 125ක් විතර මාලදිවයිනේ ඉන්නවා. ලංකාවේ ඒ තත්ත්වෙ නැහැ. කවුද මේකට වග කියන්න ඕනේ? එතුමා ලැජ්ජ වෙන්න ඕනේ. හරිනම් රට පාලනය කරපු පාලකෙක් විදිහට මේ අපේ රට ඒ තත්ත්වයට පත්වීම ගැන. මාලදිවයින සහ ලංකාව ගත්තම ලංකාවේ විශාල පරිසර පද්ධතියක් ඒ වගේම සංස්කෘතියක් තියෙනවා විදේශිකයන්ට සංචාරකයන්ට දැක බලා ගන්න. මාලදිවයිනේ ඇත්තටම තියෙන්නේ මුහුද විතරයි. නමුත් කොරෝනාවත් මොන ආර්ථික අර්බුදාවත් මාලදිවයිනේ සංචාර කර්මාන්තේ වැටිලා නැහැ. අදත් ඒ රට අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. එහෙමනම් මෙතන තියෙන බරපතල වැරද්දක් මේ රට පාලනය කරන පාලකයන්ගේ. පළවෙනි කාරණාව තමයි සංචාර කර්මාන්තේ නගා සිටවන්න නම් සංචාරක ශේෂ්ත්‍රයේ අයව දිරිගැන්වීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශේෂයෙන්ම පහුගිය කාලය තුල අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක සංචාරක ශේෂ්ත්‍රයේ අයට ඒ අය ලබාගත් ණය සඳහා සහන කාලයක් දුන්නා. මොරටෝරියම් එකක් දුන්නා. හැබැයි මොරටෝරියම් එක දුන්නට ඊට පස්සේ බැංකු වලින් කියන දේ තමයි මේ මොරටෝරියම් කාලය තුලත් ඒ ගත්ත ණයට අලුත් ණයක් විදියට සලකලා ඒකත් පොලිය විදියට එකතු කරලා දැන් අපව ගෙවන්න කියලා. ඉතින් සංචාර කර්මාන්තය එදිලා ඉන්න හෝටල් හිමිකරුවන්, වාහන තියන අය, විවිධ ආයතන පවත්වගෙන යන අය අද විශාල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් අවුරුද්දක් දෙකක් වහලා තිබ්බට පස්සේ නැවත පටන් ගන්නකොට ඒව නඩත්තු කරන්න විදිහක් නැහැ. අර අධික වෙච්ච බැංකු පොලිය ගෙවා ගන්න බැරුව අද සංචාරක ශේෂ්ත්‍රයේ හැම කාණ්ඩයක්ම කඩන් වැටලා තියෙනවා. ඉතින් එහෙමනම් ආණ්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕනේ මහ බැංකුවේ මැදිහත් වෙලා මේ සහන කාලයේදී ඇත්තටම පොලී පිට පොලී අය කරන එක නෙමෙයි ප්‍රතිපත්තියක් විදියට ආණ්ඩුව මේ පොලිය සම්පූර්ණයෙන් කපා හැරලා හරිනම් ගත්ත ණයත් කපා හැරන තත්වයකට යන්න ඕනේ. ඒ එහෙම දෙයක් කරන්නේ නැතුව දැන් මාලදිවයිනේ තත්ත්වය එදා මෙහෙමයි අද තත්ත්වය මෙහෙමයි කියලා කයිවරු ගැහුවට වැඩක් නැහැ. සංචාර කර්මාන්තේ නගා සිටවන්න නම් මහ පොලේ කරන්න ඕනේ වෙනස්කම් කරන්න ඕනේ. අද විශේෂයෙන්ම සංචාරක ඒ ශේෂ්ත්‍ර නියුතු අය, හෝටල් හිමිකරුවන්, ඒ වගේම විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අය, පහුගිය කාලය තුළ වාහන ගන්න ගත්ත ණය ලීසින් ගෙවා ගන්න බැරුව විශාල අසීරුතාවයකට පත් වෙනවා. ලීසින් වලින් ඇවිල්ලා වාහනේ උස්සනවා, ඒ අයගේ දේපල රාජසන්තක කරනවා, බැංකු පවර ගන්නවා, වෙන්දේසි
දානවා.
කර්මාන්තේ නගා සිටවන්න ආණ්ඩුව කරන්න ඕනේ වහම මේ අයට සහනයක් ලබා දෙන එක. එතකොට තමයි සංචාර කර්මාන්තේ නගා සිටවන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. ඊළඟට සංචාර කර්මාන්තේ ලැබෙන ආදායම, ඒ ආදායම සේවා සපයන්නන් අතර සාධාරණ විදිහට බෙදිලා යන ක්‍රමවේදයක් නැහැ. ආණ්ඩුව තවමත් අසමත් වෙලා තියෙනවා ඒ ආදායම සාධාරණව බෙදිලා යන ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ නියුක්ත වෙලා ඉන්න වෘත්තිකයන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න. මේ සංචාර කර්මාන්තේ විවිධ අකරතැබ්බයන් වලට විවිධ විවිධ වෙලාවලට මුණ දෙනවා. ස්වභාවික ආපදා වෙන්න පුළුවන්, ලෝකේ විවිධ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒතකොට සංචාර කර්මාන්තේ එදිනහිට එකවර එක දරා ගන්න බෑ. එතකොට රජයක් විදියට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි. අන්න එවැනි කාණ්ඩ සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරලා තියන්න ඕනේ. ඒ එහෙම එකක් නැහැ. අඩුම ගානේ රක්ෂණ ක්‍රමවේදයක්වත් නැහැ. ඒ එහෙම එවැනි තත්වයක් තුළ මේ සංචාරක ශේෂ්ත්‍රයේ නගා සිටවන්න ඒ අය මැදිහත් වීමේ උදාසීනත්වයක් තියෙනවා. පහුගිය කාලය තුළ මේ ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙච්ච බොහෝ පිරිස් කලකිරීමෙන් ඉන්නේ. කරන්න දෙයක් නැති හින්දා මේකේ නියැලලා ඉන්නවා. හෝටලේ පවත්තගෙන යන්න ඕනින්ද පවත්තන් යනවා. එහෙම නැත්නම් වහලා දාලා ගෙදර යනවා. ඉතින් ඒ තත්වය වෙනස් කරන්න නම් වහාම රජය මහබැංකුව සංචාර කර්මාන්තේ නගා සිටීම ඉලක්ක කරගත්ත සහන වැඩපිළිලක් වහාම ක්‍රියාත්මක කරන්න ඕනි. එහෙම කළොත් පමණයි සංචාරක ශේෂ්ත්‍රයේ වෘත්තිකයන්, ඒ ව්‍යාපාරිකයන් සංචාරක ශේෂ්ත්‍රයේ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න පුළුවන් නියමතනට එන්නේ. එහෙම නැති වුණොත් තවදුරටත් මේක කඩන් වැටෙනවා. ලංකාව දිහා බල බලා සංචාරකයෝ මානදිවෙන්ට යනවා, අපේ රටට ඉන්නේ නැහැ. ඒ නිසා අද වෙලා තියෙන මේ ප්‍රශ්නය निराකරණය කරගන්න නම් කයිවාරු වලින් නෙමෙයි, ඉතිහාසය ගැන කියලා වැඩක් නැහැ. මාලදිවෙන්නේ මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා අපේ රටේ සංචාරක ශේෂ්ත්‍රයේ නගා සිටවන්න අවශ්‍ය කරන කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
Honorable member, your time is over.
ත්වේ සාර්ථක අර්බුදයේ තුල පීඩාවටපත් වෙච්ච මේ විවිධ වෘත්තීය නියැලන සංචාරක ශේෂ්ත්‍රය අයට වහාම තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරුව ඉන්න අයට සහන ක්‍රමවේදයක් සකස් කරන්න, එහෙම කරොත් තමයි මේක ගොඩ ගන්න පුළුවන් කියන එක අවධාරණය කරන්න.
ඊළඟට හොනරබල් පියුම් අනුප පෙස්කෝල්, you have 12 minutes.
මුලාසරහර උඩ ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා විශේෂයෙන්ම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අද ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙන යුගයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න නම් ඉතාමත් වැදගත්ම කොටසක් විදිහට, අංශයක් විදිහට පුරාවිද්‍යා ස්ථාන කියන එක අපිට සලකන්න පුළුවන්. එතනදී බෞද්ධ සිද්ධස්ථාන කියනකත් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන කියනකත් ඒ අතර ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම රජවරුන්ට අයිති ඓතිහාසික භූමි, වන සම්පත් තුළ තියෙන දේවලේ සියලුම දේවල් අපේ පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන වලට අයත් වෙනවා. මේ දවස්වල පුරාවිද්‍යාව, පුරාවිද්‍යා ස්ථාන, මංකොල්ල කෑම පිළිබඳව විවිධ අන්තවාදී පුද්ගලයන් මංකොල්ල කෑමට ලක් කරනවා මේ පුරාවිද්‍යාත්මක ස්ථාන. ඒ වගේම අපරාධ කල්ලි, මුදල් සොයන කල්ලි, ඒ වගේ ආගමිකාන්තවාදීන් පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන මංකොල්ල කෑම සහ අල්ලා ගැනීම කියන එක සුලභව සිද්ධ වෙන දෙයක්. අපි මන්ත්‍රීවරුන් විදියට, ඇමතිවරුන් විදියට අපේ උරුමයන් රැකගෙන අනාගත පරපුරට ලබා දීම ජාති භේදයකින්, ආගම් භේදයකින් තොරව කළ යුතු දෙයක්. සියලුම ආගම්වල, සියලු ජාතීන්වල පුරාවිද්‍යාත්මක ස්ථාන තියෙනවා නම් ඒ තියුණු සියලු දේවල් සංරක්ෂණය කිරීම අප සතු මහඟු යුතුකමක් කියන එක හැමෝම දන්න දෙයක්. උතුරු කරේ සිට දකුණ දක්වාම අපේ පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන හින්දු වේවා, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ඒ සියලුම ස්ථාන රක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම සංචාරක ව්‍යාපාරයට තමත් වැදගත්. ලංකාව ගත්තොත් ස්වභාවික සම්පත් එක පැත්තකින්, අනිත් පැත්තෙන් මහා මුහුද, අනිත් පැත්තේ වනාන්තර, අනිත් පැත්තෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන, අනිත් පැත්තෙන් ආගමික ස්ථාන ඇතුළේ සංචාර ව්‍යාපාර අධ්‍යයත්වන එක දෙයක් තමයි මේ පුරාවිද්‍යා ස්ථාන. ඒක නිසා අද ගත්තේ නැතත් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන්ම යෝජනා වෙලා තියෙනවා. අද කතා කරා රෙගුලාසි ඉදිරිපත් කරන්න, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂයෙන්ම ඒ මංකොල්ල කෑම් පිළිබඳ තොරතුරු ලබා දෙන පිරිසට, ඒ වගේ ඒවට ක්‍රියාත්මක නිලධාරීන්ට යම්කිසි පාරිතෝෂික දීමනා ලබා දීම පිළිබඳ, ඒකත් ඉතාමත් වැදගත් දෙයක්. නමුත් ඒකේ ප්‍රමාණය කොතෙක්ද කියන එක අනිකුත් ඒවා ගත්තහම 30% විතර ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. 30% විතර ප්‍රමාණයක් ඒක දීම වැදගත්. නමුත් ඒ වගේම තමයි අපේ රට ඒකීය රටක් විදියට රැක ගැනීම අපිට ඉතාමත් වැදගත්. මන්ත්‍රීතුමනි, මේ රටේ ජාතීන් අතර බැඳීම සහ එක්සත්කම එක්සිත්කම රැක ගැනීම සඳහා පළාත් වශයෙන් වෙන්කිරීම, ජාති විදියට වෙන්කිරීම, ආගම් විදියට වෙන්කිරීම ඉතාමත් හානිකරයි අපේ රටේ සංවර්ධනයට සහ දියුණුවට. විශේෂයෙන්ම අපි දන්නවා 13 සංශෝධනය මේ රටට ආවේ බලහත්කාරයෙන් කියන එක. පරිප්පු බෝම්බ දාලා මේ රට ආපු 13 සංශෝධනය ජාතික ප්‍රශ්නෙට විසඳුමක් කියලා කිව්වට අද වෙනතෙක් දෙමළ ජාතියම අනිකුත් සියලු ජාතීන් කියන විදියට ඒ පළාත්වල භාවිතා වෙලා නැහැ. ඒ වගේම 50% දෙමළ ජාතීන් දෙමළ සහෝදරයෝ අපේ වතුකරේ ගත්තොත් අපි අත් වශයෙන් සිංහලයි කියලා කියන්න බල වතුකරේ ජනතාව කිසිම ජාතියක් අවශ්‍ය නැත්නම් මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඒ සියලු දෙනාම ඉන්නේ අනිත් පළාත්වල. ඒගොල්ලෝ අතර අපි අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි යාපනයට යනවා, මෙහෙට එනවා. ඒක නිසා රට පළාත් සභා ක්‍රමය තුලින් වෙන් කරලා බලය බෙදීම තුලින් අපිට සිතක් සැලසෙන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක ශිෂ්ටාචාර ආරක්ෂා කිරීමේදී අපි දන්නවා මේක අපිට බරපතල බාධාවක් බවට පත් වෙනවා. නමුත් සියලු ජාතීන් සියලු ශ්‍රී ලාංකිකයන්ට සෑම පළාතකම වාවෙනික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පරිපාලනයේ වශයෙන් විමධ්‍යගත කරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සියලු දේ කරගන්න කොළඹට එන්න අවශ්‍ය නැහැ. සිංහල අය දෙමළ ඉගෙන ගන්න එකත් දෙමළ අය සිංහල ඉගෙන ගන්න එකත් මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්. සහෝදරත්වයේ පාලම ප්‍රධාන දේ භාෂාව, එතන සිංහල සහ දෙමළ බස් තමයි ප්‍රධාන පාලම. ඒක නිසා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය සේවයේ මෙතෙක් කල ඒවා ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණා, දැන් ඒක නැති කරලා දාලා දෙමළ සිංහලයට දෙමළ ඉගෙන ගන්නත් දෙමළයට සිංහල ඉගෙන ගන්නත් ක්‍රමවේදයක් තිබුණා, ඒකත් දැන් නැති වෙලා තියෙනවා. ඒක නිසා අපි දකිනවා 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නෙමෙයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. සියලු දෙනාම කැටිවන විදියට එකතු වෙන විදියට එක්සත්කම සුරක්ෂිත වෙන විදියට විසඳුම් මාලාවක් නම් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන එක තමයි අපේ රට වඩාත් උචිත දේ. ජාතීන් මත පළාත් මත බෙදන්නේ නැතුව සියලු ජාතීන්ගේ තියෙන ප්‍රශ්න සියලු දෙනා ශ්‍රී ලාංකිකයන්ට කියලා පොදු ප්‍රශ්න වගේක් තියෙනවා. ජාතීන්ට මනන්නේ කිසිදු ප්‍රශ්නයක් මේ රටේ නැහැ. ඒ සියලු දෙනාගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පරිපාලන ක්‍රමයක් නව ව්‍යවස්ථාවක් අවශ්‍යතාවක් අපේම ව්‍යවස්ථාවක් අවශ්‍යතාවක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් පොලිස් බලය කියන එක මේ රටේ සමානව තියෙන්න ඕනේ. සියලු ජාතීන් මේ පොලිසිය තුල ඉන්න ඕනේ. ඒ මොනද වෙන වෙනම පොලිසියවත් ඉඩම් බලතලත් වෙන වෙනම බෙදහැරීම තුලින් මේ ප්‍රශ්න විදියට මේ තව අර්බුද බවට පත් වෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනා මේ රට උරුමයන් ජාතික උරුමයන් මත පදනම් වෙලා කටයුතු කරන මේ රට අවුරුදු 5000ක් නෙමෙයි ඉරහඳ පවතිනාත් එක් මේ රට පවත්වාගෙන යන්න ඕන නම් අපිටම ආවෙනික වූ විසඳුම් රටාවක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. අපි දන්නවා 13 අපිට ගෙනාවේ මේ රට ගෙනාවේ බලහත්කාරයෙන් පරිප්පු බෝම්බ දාලා. ඒ කාලේ තිබිච්ච තත්ත්වයක් ඒක. අද ඉන්දියාවත් සමග එහෙම ප්‍රශ්නයක් නැහැ. අද ඉතාමත් සහෝදරාත්මකව අපි වැඩ කරන්නේ. ඉන්දියාවත් සමග ඉන්දියානු අග්‍රාමාත්‍යවරු අපිත් සමග ඉතාමත් හොඳට වැඩ කටයුතු කරනවා. නමුත් ඉතිහාසය තුළ බලහත්කාරයෙන් ආපු මේ විසඳුමක් නෙමෙයි. අපිව බෙදන්න, අපිව වෙන් කරන්න, අපි අතර සදාතනික ගැටුමක් ඇති කරන්න, සදාතනික ගැටුම ඇති කරලා අපිව බෙදලා අපේ සහෝදරත්වය නැති කරලා බාහිර බලවේග විසින් ඒක වාසියක් බවට පත් කර ගැනීම සඳහා සමයි මේ 13 වෙනි සංශෝධනය කියන එක ආවේ. ඒක මත අපි පදනම් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තුලින් අපි විසඳුම් හොයන්න යන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවට තමයි ජනාධිපතිවරයා කිව්වා වගේ වගකීම තියෙන්නේ. මේක සුදුසුද නැද්ද කියලා තීරණය කිරීම වගකීම තියෙන පාර්ලිමේන්තුවට. කරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නය ඔයගොල්ලෝ කැමති නම් විසඳන්න, කැමති නම් අලුත් විසඳුමක් ගේන්න. එහෙමනම් අපි අලුත් විසඳුමක් මේ වෙන විටත් යෝජනා වෙලා තිනවා. අපේම ඔව් විසඳුම් ඉදිරිපත් කරන්න තරම් අපි ව්‍යවසායක බවට පත් වෙන්න ඕනේ. අපි නිර්මාණාත්මක බවට පත් වෙන්න ඕනේ. පර්ණාවාදයට අනුව වඳුර වගේ, වානරය වගේ අනිත් අය දෙන විසඳුම් ක්‍රියාත්මක කරන පිරිසක් නෙමෙයි අපි. එකතු වෙලා සිංහල, දෙමළ, මුස්ලිම් සියදුන එකතු වෙලා අපේම භාෂාවන් අපි ඉගෙනගෙන, සිංහල සහ දෙමළ භාෂා දෙගොල්ලම ඉගෙනගෙන ඒක පාලමක් බවට පත් කරගෙන සහෝදරත්වය ඇති කරගෙන අපි කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ඒගොල්ලෝ කියන දේ අපිට තේරෙන්නේ නැහැ යාපනයට ගියාම. ඒක තමයි එකම ප්‍රශ්නය. දේශපාලඥයා පැත්තකින් ඉඳගෙන අපව වෙන් කරලා, අපව බෙදලා ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න තමයි මේ ගැටුම නිර්මාණය කරන්නේ. ඒක නිසා අපේ සහෝදරත්වය, ජනතාවගේ සහෝදරත්වය ශක්තිමත් වීම සඳහා තමයි අපි කටයුතු කළ යුත්තේ. දේශපාලඥයාගේ බලය ශක්තිමත් කරන්න මේ අපි කටයුතු කරන්න ඕනේ. ජනතාව එකට කැටි කරන උතුර දකුණ ભેදයක් නැති, නැගිනිර බස්නාහිර ભેදයක් නැති, එක මවකගේ දරුවෝ විදිහට, එක කුලකයක් විදිහට වැඩ කරන විසඳුම් තමයි මේ රට අවශ්‍ය කරන්නේ. අනාගතේ අපි දිනු කරනවා නම් දිනු වෙච්ච සියලුම රාජ්‍ය බෙදලා වෙන් කරලා දිනු වෙලා නැහැ. චීනය ගත්තත්, ජපානය ගත්තත්, දකුණු කොරියාව ගත්තත්, ජර්මනිය ගත්තත්, අනිකුත් සියලුම රටවල් එකට කැටියලා තමයි රාජ්‍ය කියන එක දිනු රාජ්‍ය කරා ගිනිච්චේ. ඒක නිසා ඒ සිතුවිල්ල ශක්තිමත් කරගෙන එකට එකතු වෙලා බැඳිලා මේ රට දිනු කරන්න ඕනේ. අපිට වෙන වෙනම බලය අවශ්‍යයි කියන සංකල්පය දැන් ජනතාව අතහැරලා තියෙන, උතුර ජනතාවත් අතහැරලා තියෙන, දකුණු ජනතාවත් අතහැරලා තියෙන්නේ. ඒක නිසා අන්නේ මත පදනම් වෙලා අපි ඉදිරියට යමු. පුරා විද්‍යාත්මක සිද්ධාස්ථාන සියලු දෙනාගේ උරුමයක් විදිහට හිතලා
මේ රට දිනු කරමු.
ස්තුතියි.
ඊළඟට හොනරබල් ගායන්ත කරුණාතිලක, you have 6 minutes.
6 මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සංචාරක ඇමතිතුමා මේ සභාවේ නැති වුණත් සංචාරක ව්‍යාපාරයේ බහුලව තියෙන දිස්ත්‍රික්කයක නියෝජිතයෙක් හැටියට මට ලැබිච්ච විනාඩි 6 දී කෙටියෙන් යමක් කියන්න කැමැතියි. අද අපේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අපේ රට ගැන විශාල ප්‍රචාරයක් ලබා දීමට කොතරම් මුදලක් වැය කළත් තවමත් ප්‍රමාණවත් ප්‍රචාරයක් ලෝකයේ රටවල්වල, විශේෂයෙන්ම යුරෝපීය රටවල්වල අපිට ලැබෙනවද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ප්‍රංශය, ජර්මනිය වගේ රටවල්වල රූපවාහිනියේ පවා අපේ රට ගැන නොයෙක් විස්තර ප්‍රචාරය කරලා තිබෙනවා. අපේ රටට බලපාන ප්‍රශ්න වගේම සංචාරක ව්‍යාපාරයටත් ඒව බලපාන. වෛද්‍යවරු නැති බව, රෝහල්වල පහසුකම් නැති බව, ඒ වගේම බාල බෙහෙත් ප්‍රශ්න තියෙන බව ලෝකයේ රටවල්වලත් ප්‍රචාරය වෙලා තිබෙනවා. මේ කාරණා නිසා රක්ෂණ සමාගම් පවා
order please honorable samanpriya herath puchya
ප්‍රියන්තමන්තුමා
මං කීකී හිටියේ මේ රටේ තියෙන ප්‍රශ්න ලෝකේ රටවල්වලත් පෙන්නනකොට රක්ෂණ සමාගම් පවා ගෙවීම් කිරීමේදී පවා මේවා ප්‍රශ්නෙට නගනවා සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයිට පෞගිය දවස්වල තිබුණු ප්‍රශ්න නිසා බැංකු ණය ගෙවීමටත් බොහොම අමාරු තත්යක් තිබුණේ ඇත්ත වශයෙන්ම 14-18ට පොලියට ණය ගත්තට පස්සේ ඒක 130 දක්වා වැඩි වෙනකොට ඒ අය ඒ අපහසුතාවලට මුහුණ දුන්නා අදටත් සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ණය ගැනීමට මිනිස්සු උත්සාහ කරත් බැංකු ඒ අංශයට ණය දීම බොහෝ වෙලාවට පස්ස ගන්න බවක් පේන්න තිබෙනවා ඒ වගේම දරා ගන්න බැරි විදුලි බිල අපේ රටේ ජනතාවට වගේම මේ කර්මාන්තයටත් බලපාලා තිබෙනවා කෑම බිල වැඩි කරන්න කාමර ගාස්තු වැඩි කරන්න මේවා නිසා සිද්ධ වෙලා තිබෙනවා සංචාරක ව්‍යාපාරය ගැන තාම මං හිතන්නේ හරි පොලිසි එකක් හරි ජාතික ප්‍රතිපත්තියක් නැතිකමත් අපේ කර්මාන්තයේ දියුණු කිරීමට බලපාලා තිබෙනවා අපි කල්පනා කරලා බැලුවොත් වියට්නාමය මැලේසියාව බර්මා වගේ රටවල් සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් අපට වඩා හුඟක් පස්සෙන් හිටී අද ඒ රටවල් අපිව අභිභවා ගිහින් තිනෝ අපේ තියෙන දුර්වලතා නිසා සංචාරකීන්ට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ අඩන්තේට්ටම් වලට ඒවා ගැන අපේ මාධ්‍යවලත් වාර්තා වෙනවා ඇත්ත වශයෙන් ඒවා පිළිබඳ හරියට නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවීමත් අද අපේ රටට බලපානවා මේවා පිළිබඳව ලෝකේ රටවල් වල කතා බහ වෙනවා ලංකාව කිව්වහම බොහොම සුහදශීලී ඉතාම සංග්‍රහශීලී ප්‍රියමනාප සිනාවෙලා මිනිසු පිළිගන්න හොඳ මිනිස්සු ඉන්න රටක් කියලා තමයි පිළිගැනීම තිබෙන්නේ නමුත් මේ සිදුවෙන අඩන්තේට්ටම් වලට හරියමන් නීතිය ක්‍රියාත්මක නොවීමත් අද සංචාරක ව්‍යාපාරයට බලපානවා ඒ වගේම මේ දවස්වල අපි දකිනවා මේ තරුණ තරුණියෝ සහභාගී වෙන සාද රෑ එළි වෙන තුරු සමහර තැන්වල පවත්වනවා ඒවා සමහර වෙලාවට සමහර සංචාරකීන් පෞල් පිටින් එන්නේ මේ රටට විශාල වශයෙන් එන්නේ රටතොට බලලා නිදහසේ ඉඳලා නිවාඩුවක් ගත කරලා යන්න මේ රෑ එළි වෙන තුරු පවත්වන සාදවලට වෙනමම කලාප ඇති කරොත් වෙනම ස්ථාන හඳුනාගෙන නම් කරලා වෙන් කරලා දුන්නොත් මං හිතනවා අර නිදහසේ ගත කරන්න එන සංචාරකින්ට බාධාවක් නොවන පරිදි ඒ වැඩ පිළිවෙල ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට බෙන්තර හික්කඩුව උණවටුන වගේ ප්‍රදේශවල අපි නියෝජනය කරන පළාත්වල සංචාරක ව්‍යාපාර ඉතාමත්ම තදින් පවත්වන ප්‍රදේශ.
ඔබතුමා තව ඇත විනාඩි දෙකක් කාලයක්.
ඒවට පිරිසිදු ජලය සැපීමේ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් තාම අපිට දකින්නේ නැහැ. අපජලය බැහැර කිරීම ගැනත් විශේෂයෙන් ඒ ප්‍රදේශවල ප්‍රශ්න තිබෙනවා. මේවා ගැනත් ඇමතිතුමාගෙත් අවධානය යොමු කළ යුතුයි කියලා මම මතක් කරනවා. ඒ වගේම ගුවන් සේවා වල ගුවන් ගමන් වැඩි කිරීමට වැඩියෙන් ලංකාවට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරා කියලා ඇමතිතුමා මම දැක්කා පහුගිය දවස්වල කියලා තිබෙනවා. ඒවා කොතරම් උත්සාහ කළා හරි වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය අපි දකිනවා මේ සංචාරක ශ්‍රේෂ්ඨයට බලපාන ප්‍රශ්නයක් තමයි පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟකම අපි දැක්කා පහුගිය දවස්වල රටේ පැවතිච්ච තත්ත්වය නිසා සමහරු රට හැර ගියා පිටරට රස්සාවල් වලට ගියා වෙනත් ශ්‍රේෂ්ඨවල රැකියාවල් වලට යොමු වුණා ඒ නිසා අපේක්ෂා කරන ප්‍රමිතිය හරි සේවාව සංචාරකයන් අවශ්‍ය විදිහට ලබා දීමේ ගැටලුවක් මතුවලා තිබෙනවා ඒ නිසා වැඩියෙන් හෝටල් පාසල් වැඩි කරලා පුහුණු ශ්‍රමිකයෝ බිහි කිරීම ගැන අවධානය යොමු කරොත් හොඳයි කියලා මම මතක් කරනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපි මේ සභාවේ අනන්තවත් කතා කරලා තිබෙනවා අවුරුදු ගාණක් තිස්සේ කතා කරලා තිබෙනවා අපේ ජනාධිපතිතුමා ඒ දවස්වල ඉඳලා ලොකු උනන්දුවක් අරගෙන අපිත් මහන්සි වෙලා අපි දෙද්දුව සංචාරක කලාපයක් ඇති කරන්න අලුත් ව්‍යාපෘතියක් ඇති කරන්න ලොකු වැඩපිළිවෙලක් කරා. අක්කර ගණනක් අත්පත් කරගෙන ඒවන වන්දිත් ගෙවලා දැන් ආරම්භ කරන මට්ටමටම ඇවිත් තිබෙනවා. බාහිර ක්‍රියාකාරකම් රාශියක් ව්‍යාපෘති හරහා ඇති කරන්න සැලසුම් කරලා තිබෙනවා. රේස් කෝස් එකක්, ඒ වගේම ජල ක්‍රීඩා, ඔබ්සර්වේෂන් ටවර් එකක් මේ ආදී වශයෙන් සංචාරකයෝ ආකර්ෂණය කරන්න. වැඩියෙන් වියදම් කරන සංචාරකෝ ගෙන්න ගැනීමට ඒ ව්‍යාපෘති හරහා පුළුවන්කම තිබෙනවා. ඉතින් දීර්ඝ කාලයක් කතා කරපු ගොඩාක් වැඩ කොටසක් කරලා තිබෙන මේ වැඩපිළිවෙල ජනාධිපතිතුමා බොහොම උනන්දු වෙච්ච වැඩපිළිවෙලක්. ඒ නිසා මම වර්තමාන ඇමතිතුමාගෙන් ඉල්ලනවා අපි නැතත් කමන්නේ ඔබතුමාලා මුල් වෙලා කොහොම හරි ඒක මේ ඇතිකරන එක ගැන ජනාධිපතිතුමා උනන්දු කරවන්න කියලා මතක් කරමින් විනාඩි 6ක් හරි කෙටි කාලයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතිගරු මන්ත්‍රීවරුනි.